Order, please. කතානායකවරයාගේ නිවේදන අද දින පැවැත්වෙන විවාදය උසස් පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට ගරු කරමින් ගෞරවනීය හා ආදර්ශමත් ලෙස පවත්වාගෙන යන ලෙස සියලුම ගරු සභිකවරුන්ගෙන් මම ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටිනවා. කතානායකතුමා විසින් ලිපිකයක පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරාල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2015 මුදල් වර්ෂය සඳහා විගානාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ 23 වැනි කොටස සහ 9 වැනි කාණ්ඩයේ 7 වැනි කොටස සහ 10 වැනි කාණ්ඩය විශේෂ විගණන වාර්තාව 7 වැනි කොටස මම ඉදිරිපත් කරමි. ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා,
එම වාර්තාව මුද්‍රණය කළ යුතුයි මම යෝජනා කළා.
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු උදේ ප්‍රභාත් ගමන්පිල මැතිතුමා, ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මැතිතුමා, ගරු අධ්‍යාපන ඇමතිතුමාගේ ඇසීමට, ගරු ප්‍රධාන සංවිධායකතුමා,
ගරු කතානායකතුමනි, එක ගවේෂණය අවසන් කර නැත. වවුනියාව දිස්ත්‍රික්කයේ තුළ මේ වෙන විට හමුවී ඇති පුරාවිද්‍යාස්ථාන 50කි. දෙක දැනට සංරක්ෂණ කටයුතු සිදු කරනු නොලැබේ. තුන සංරක්ෂණ කටයුතු සඳහා මුදල් වෙන් කර නැත. අතර ස්ථාන කිසිවක් නොමැත. 5 අදාළ නොවේ, 6 අදාළ නොවේ, 7 ඇමුණුම 1 දැනට අනාවරණය කරගෙන ඇති පුරාවිද්‍යාස්ථාන 50 පිළිබඳ වාර්තාව එක දිග වාර්තාවක් නිසා සභාගත කරනවා. එක අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, විශේෂයෙන් මේ පුරාවිද්‍යා වවුනියාව දිස්ත්‍රික්කයේ මා මේ අහලා තියෙන ප්‍රශ්නෙත් එක්ක ඔබතුමාගේ අතුරු ප්‍රශ්නයක් අහන්න ඕනි. ඔබතුමාගේ පහුගිය කාලේ විශේෂයෙන්ම සාම්පූර් ප්‍රදේශයේ මේ පුරාවිද්‍යා ඉතාමත් වැදගත් බෞද්ධ උරුමයක් විනාශ කරලා තිබුණ දාගැබක්, ඒ වගේම 11 අවුරුද්දක් LTT ත්‍රස්තවාදී සමයේදී 11 අවුරුද්දක් LTT විසින් පාලනය කරපු LTT ග්‍රහණයට ලක් වෙලා තිබුණු ප්‍රදේශයක ඒ මොහොතේ ශ්‍රී ලංකාව යුද හමුදාවට මේ සාම්පූර් ප්‍රදේශයේ මේ දාගැබ ආරක්ෂා කරන්න පුළුවන් වුණා. නමුත් තමුනාසලගේ රජය යටතේ මේ මහා වටිනා උරුමය ඩෝසර් කරලා විනාශ කරලා දැම්මා. පහුගිය කාලේ විශේෂයෙන් 1940 පුරාවිද්‍යා ආඥාපනත යටතේ ගරු කතානායකතුමනි, අප ලබා නොදෙන වරදක්, බරපතල වරදක්.
ප්‍රශ්න අහන්න ගරු
අහන්නේ, මෙවැනි බෞද්ධ උරුමයන් විශාල මේකත් එක්කම එවැනි පුරාවිද්‍යා ස්ථාන බෞද්ධ උරුමයන් විශාල ප්‍රමාණයක් පහුගිය කාලේ විනාශයේ මුඛයට පත් වෙලා තිබෙනවා. අපේ මොනරාගල දිස්ත්‍රික්කෙත් මේ වගේ ආකාරයේ වාර්තා වුණා. නමුත් අපි දකින්නේ නැහැ මේ සම්බන්ධව ගනු ලබන නීතිමය පියවර හා ඒ සම්බන්ධව ගත යුතු සෑම ආකාරයකම පියවර තමුනාසලක රජයේ විසින් පැහැදිලි ලෙස ගන්නවා කියලා අපිට පේන්නේ නැහැ. මේ සම්බන්ධව ඔබතුමාට ගන්න මේ සම්බන්ධව රජයේ තීරණේ අදහස, එහෙම නැත්නම් මෙවැනි පුරාවිද්‍යා විනාශයන් සම්බන්ධව පසුගිය කාලේ වෙච්ච වාර්තා පිළිබඳ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඒ සම්බන්ධව ගත හැකි ප්‍රියවර පිළිබඳව පැහැදිලි වාර්තාවක් මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ
හැකිද? ගරු ප්‍රධාන සංවිධායකතුමා,
ඉදිරියේදී ඒක පුළුවන් කරන්න.
හොඳයි. දෙවැනි ප්‍රශ්නේ නැලි. ඊළඟට ගරු ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා, ගරු කර්මාන්ත වාණිජ මැතිතුමාගේ ඇසීමට.
මේ ප්‍රශ්නේ අසනවා ගරු කතානායක.
The A1, the industrial plants that have been established under the proposal number 2001 of the 2016 budget, that proposed to set up large number of environmental sensitive industries in specially identified areas such as Puttalam, Hambantota and Kilinochi. So it was proposed in the 2016 budget to facilities the establishment of highly environmentally sensitive industries in designated areas it could not be pursued since no allocation has been made by the General Treasury for this purpose. A2, identification of industries as to whether they are environmentally sensitive or not is a subject that falls under the purview of the Central Environmental Authority. Industries are permitted to the established only on production of clearance certificate from the Central Environmental Authority. The industries in export processing zone do not come under the purview of the Ministry of Industry and Commerce. There are hundreds of industries outside the export processing zones and all are not registered with the Ministry of Industry and Commerce. It is therefore not possible to answer this question. A4, generally the government does not allow the establishment of industries that cause damage to the environment when environmentally sensitive industries are established. The government take measures to ensure that countermeasures are taken to prevent pollution of the environment.
Garu Kathanayakathumani mage palaweni athuru prashnaya dan garu karmaanta katiyutu pilibanda amaatyathuma piligata yutu wenawa ita pahedili jaathika karmaanta pratipattiyak notibima nisa etumata අපනයන සැකසුම් කලාපය තුල පිට ඕන පරිසර සංවේදී කර්මාන්ත පිළිබඳ පිළිතුරු දෙන්න පුළුවන්කමක් ඇති වෙලා නැහැ. මම දැනගන්න කැමති දැන් මේ යෝජනාව ඉදිරිපත් කරපු අයවැය යෝජනාව අනුව පරිසර සංවේදී කර්මාන්ත පිටවන ප්‍රදේශ නිශ්චිත වශයෙන් නම් කරලා තියෙනවා. පුත්තලම හම්බන්තොට කිලිනොච්චිය වැනි ප්‍රදේශවල. දැන් මේ පුත්තලම හම්බන්තොට කිලිනොච්චිය වැනි ප්‍රදේශවල මෙවැනි පරිසර සංවේදී කර්මාන්ත ආරම්භ කරනවා කියලා යෝජනාව දාන්නේ නැත්තේ ඔබතුමා සමග කතා කළාද නැද්ද? දැන් මුදල් අමාත්‍යාංශය අනුමත කරේ නැත්තම් කර්මාන්ත අමාත්‍යවරයා වශයෙන් ඔබතුමා සමග සාකච්ඡා කළ ප්‍රතිපත්ති මේ වශයෙන් එකඟතාවයක් ඇතුවද මුදල් අමාත්‍යාංශයේ ආයවැය ලේකණේදී මේ යෝජනාව ඉදිරිපත් කළේ?
ආනබල් මිනිස්ටර්
ඒ සම්බන්ධව ඒ දවස්වල අපි ප්‍රොපෝසල් තිබ්බට රමතුමා ආරම්භ වැඩ කටයුතු අපි අමාත්‍යාංශයි එන්වයර්න්මන්ටල් ඔතෝරිටි සම්බන්ධ වෙලා ඔක්කොම කරා. දැන් අන්තිම මුදල් නැති නිසා ඒක අපිට බැරි වුණා කරන්න. අපි බලාපොරොත්තු වෙනවා ඒ වැඩපිළිවෙල මේ අවුරුදු ගෙනියන්න.
මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය එහිදී දැන් එදා ඒ යෝජනාව අනුව බැරි වූ බව එතුමා පිළිගන්නවා. මම ඒ ගැන ස්තුතිවන්ත වෙනවා පිළිගැනීම ගැන. ඊළඟ අවුරුද්දේ ආරම්භ කරනකොට ඔබතුමා මේ පරිසර සංවේදී කර්මාන්ත කියලා නිර්වචනය කරන් තියෙන්නේ කොයි වගේ කර්මාන්ත? ඒ සඳහා පාවිච්චි කරන දර්ශකයේ කුමක්ද? මෙන්න මේ නිශ්චිත වශයෙන් ඩෙන්ටිෆයි කරලා තියෙනවද පරිසර සංවේදී කර්මාන්ත කියන්නේ මේවයි කියලා ලයිස්තුවක් මට දෙන්න පුළුවන්ද ඔබතුමාට? පසු පරිසර සංවේදී කර්මාන්ත කියන්නේ මොනවද කියලා
අප ක්‍රයිටීරියා එකක් අපේ සෙන්ටර් එන්වයර්න්මන්ටල් ඔතොරිටි ඇතුළු අපේ අමාත්‍යාංශය අංශය එන්වයර්න්මන්ටල් අංශයක් තියෙනවා. මේක තුල ඒවා ක්‍රයිටීරියා හදලා තියෙනවා. ඒවා ඔබතුමාට ඉදිරිපත් කරන්න පුළුවන්.
හොඳයි. මම සුචි ගරු චමින්ද විජේසිරි මහත්මයා ගරු බුද්ධ ශාසන ඇමතිතුමාගේ ඇසීමට
මහානගර කතානායකතුමෝ.
මාසයක් හුඟක් විස්තර එක්කව කාට තියෙනවා. මාසයක් කලින්
හොඳයි බොහොම ස්තුතියි ගරු බිමල් රත්නායක මහත්මයා ගරු අධ්‍යාපන මහත්මයාගේ
මහානගර කතානායකතුමනි
නේක මෙම තනතුර සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ 200 වෙනි පාලක මණ්ඩලයේ අනුමැතිය මත එක් නිලධාරියෙක් පත් කර ඇත 2 පත් කර ඇති නිලධාරි සංඛ්‍යාව 1 තනතුර ව්‍යාපෘති සම්බන්ධීකරණ අධ්‍යක්ෂ 3 මධ්‍යම සංස්කෘතික අරමුදලේ 4 ඊ වගන්තිය ප්‍රකාර ව පාලක මණ්ඩලයේ අනුමැති අර්ථයේ බදවාගෙන ඇත. එසේ මෙම තනතුර සඳහා කරන ලද පත්කිරීම් පාලක මණ්ඩලයේ අනුමැතිය අනුව ආයතනයේ අවශ්‍යතාවය සඳහා සීමිත කාල සීමාවක් සඳහා පමණක් කරන ලද්දකි. 4 බඳවා ගැනීමේ පරිපාලනයේ මෙම තනතුර නොමැති බැවින් තනතුරේ කටයුතු කිරීමට හැකියාව හා දැනුමැති අයෙකු තාවකාලිකව මෙම තනතුරට බඳවාගෙන ඇත. 5 පාලක මණ්ඩලයේ අනුමැතිය පරිදි 45130ක මූලික වැටුපක් හා රජයේ අනුමත දීමනා ගේමිට කටයුතු කර ඇත අදාළ නොවේ.
ගරු ඇමතුමනි මේ ඔබතුමා හතරවෙනි ප්‍රශ්න මේක එකේ හතර දුන්න පිළිතුර අවම අධ්‍යාපන සුසුකම් ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්.
අවම කියන්නේ සාමාන්‍ය පෙළ සමත් ඒ වගේම උසස් පෙළ දක්වා තමයි තියෙන්නේ.
සා
දැයි
කරු කතා නම් අතුරු ප්‍රශ්නයක් නෙමෙයි.
ඔව්.
දැන් සාමාන්‍ය පෙළ සමත් සහ උසස් පෙළ දක්වා කියන එකේ වෙනසක් නැහැ නේ අමතුමා?
උසස් පෙළ මම චෙක් කරන්නම් මම දන්න විදිහට උසස් පෙළ කරලා සමත් වෙලා තියෙන මම දන්නේ විශ්වවිද්‍යාලෙ ගිහින් නැහැ.
ඒක මත හොයලා ඉදිරිපත් කරන්න පුළුවන් නේ කාරෝ අමතුමා?
ඔව්.
හරිද?
දැන් පිළිතුර ලබා දෙන්න. අමතුමා.
එමෙතුමා පිළිතුරක් දැන් ලබා දෙනවද පස්සේද?
මම පස්සේ දෙන්නම් කරු කතා නැති
බලයි. හරි. බොහෝ චෝදේ ගරු ඩග්ලස් දේවානන්ද මැතුමා. ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතුමා ගරු උසස් අධ්‍යාපන මහාමාර්ග මැතුමාගේ ඇසීමට.
මම අහනවා කරු කතා නැතුමා.
අයන්න එක ජීව විද්‍යාව විෂය ධාරාවෙන් 2015 වර්ෂයේ පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාව යාපනය ඩිස්ත්‍රිකේ 1232යි, කිලිනොච්චය ඩිස්ත්‍රිකේ 173යි, මන්නාරම ඩිස්ත්‍රිකේ 235යි, මුල්ලතිව් ඩිස්ත්‍රිකේ 196යි, වවුනියාව ඩිස්ත්‍රිකේ 309යි. අයන්න දෙක විශ්වවිද්‍යාල ප්‍රවේශ සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව යාපනය ඩිස්ත්‍රිකේ 743යි, කිලිනොච්චය ඩිස්ත්‍රිකේ 84යි, මන්නාරම ඩිස්ත්‍රිකේ 112යි, මුල්ලතිව් ඩිස්ත්‍රිකේ 72යි, වවුනියාව ඩිස්ත්‍රිකේ 166යි. එම සංඛ්‍යාව අපොසු උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස යාපනය ඩිස්ත්‍රිකේ 60.3යි, කිලිනොච්චය ඩිස්ත්‍රිකේ 47.55යි, මන්නාරම ඩිස්ත්‍රිකේ 47.66යි, මුලතිව් ඩිස්ත්‍රිකේ 36.73යි, වවුනියාව ඩිස්ත්‍රිකේ 53.72යි. අයන්න ඊළඟට වෛද්‍ය පීඨ සඳහා තෝරා අයන්න තුන වෛද්‍ය පීඨය සඳහා තෝරා ගන්න ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව යාපනය ඩිස්ත්‍රිකේ 56යි, කිලිනොච්චය ඩිස්ත්‍රිකේ 5යි, මන්නාරම ඩිස්ත්‍රිකේ 6යි, මුල්ලතිව් ඩිස්ත්‍රිකේ 5යි, වවුනියාව ඩිස්ත්‍රිකේ 15යි. එම සංඛ්‍යාව විශ්වවිද්‍යාල ප්‍රවේශ සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස යාපනය ඩිස්ත්‍රිකේ 107.5යි, කිලිනොච්චය ඩිස්ත්‍රිකේ 105.9යි, මන්නාරම ඩිස්ත්‍රිකේ 105.3යි, මුලතිව් ඩිස්ත්‍රිකේ 106.9යි, වවුනියාව ඩිස්ත්‍රිකේ 109.04. අයන්න හතර ඇමුණුමංක අනුව එම ලේඛනය අනුව ඩිස්ත්‍රිකේ යාපනය පාසල හින්දු විද්‍යාලය හරි යාපනයේ ඩිස්ත්‍රික්කය ප්‍රතිඵලය භෞතික විද්‍යාවේ B, රසායන විද්‍යාව A, ජීව විද්‍යාව B, Z අගය 1.88 යාපන විශ්වවිද්‍යාලයේ තේරීපත් කර ඇත. ඊළඟට කිලිනොච්චය ඩිස්ත්‍රික්කය භෞතික විද්‍යාවට B, රසායන විද්‍යාවට A, ජීව විද්‍යාවට C, Z අගය 1.5 නැගෙනහිර විශ්වවිද්‍යාලය. ඊළඟට මන්නාරම ඩිස්ත්‍රික්කය භෞතික විද්‍යාවට B, රසායන විද්‍යාවට A, ජීව විද්‍යාවට B, Z අගය 1.5 නැගෙනහිර විශ්වවිද්‍යාලය. ඊළඟට මුල්ලතිව් ඩිස්ත්‍රික්කය භෞතික විද්‍යාව C, රසායන විද්‍යාව B, ජීව විද්‍යාව A, 1.47 නැගෙනහිර විශ්වවිද්‍යාලය. ඊළඟට භෞතික මේ වවුනියාව කැම්පස් එකට භෞතික විද්‍යාව B, රසායන විද්‍යාව A, ජීව විද්‍යාව A, 1.89 Z අගය යාපනයේ විශ්වවිද්‍යාලය.
කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය මේ විෂයට මේ ප්‍රශ්නයට අදාළව නෙවෙයි, අමතුමාගේ අවධානය යොමු කරන පළවෙනි අතුරු ප්‍රශ්නේ විදියට ඔබතුමාටම අයිති අම්පාර හාඩි ආයතනයේ ජාතික උසස් අධ්‍යාපන ඩිප්ලෝමාව හදාරන දෙවැනි වසර ශිෂ්‍යයින් 550ක් පමණ ඉන්නවා. අවුරුදු 30 ගානක් තිස්සේම ඒ අයට මේ නේවාසික ආගාර පාසුකම් ලබා දීලා තිබුණා. හදිසියෙම ඒ අයට දැන් නේවාසිකාකරුන් ඉවත් කරලා තිබෙනවා. එතකොට අම්පාරේ නොවන ශිෂ්‍යෝ සාමාන්‍යයෙන් 450ක් පමණ මේකෙන් පීඩාවට පත් වෙනවා. ඔබතුමා මේ වෙලාවේ මම පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. නමුත් මේක අවධානය යොමු කරන ඔබතුමාගේ මගේ පළවෙනි අතුරු ප්‍රශ්න විදියට.
හොඳයි. බොහොම. ඇමෙත්තුමාගේ අවසරය ඇතිව ගරු ඇමෙත්තුමිය.
ඔව්.
ඒ එතන ප්‍රශ්නය වෙලා තියෙන්නේ නවක වදය කියන එක උප්පරිමෙන්ම යනවා. එතකොට ඒ පිළිබඳ නීතිමය කටයුතු කරලා ගැන පැමිණිලිත් ලොකු ෆයිල් එකක් තියෙනවා. ඒ වගේ මම හම්බ වුණා දෙවැනි වසර දැනට ඉන්න ශිෂ්‍යයෝ, ඒ වගේම දෙවැනි වසර එළියේ ඉන්න ශිෂ්‍යෝ නේවාසිකව නැතුව කට්ටියත් නේවාසිකව ඉන්න කට්ටියත්. ඒගොල්ලොත් ඇත්තටම කැමති නේවාසික කට්ටිය කියනවා මීට පස්සේ එක කරන්නේ නැහැ කියලා. කියන්නේ ඒගොල්ලෝ හැබැයි එතන කොච්චර කිව්වත් ඒක වෙනවා. නේවාසික නොවන අය කියනවා මේක කරන්න එපා, නේවාසිකත්වය නැති කරන්න කියලා. හැබැයි එතන ඉඩ තියෙනවා. එතකොට එතන ඉන්න මේ භාරකාර එතුමා එක්ක මම කතා කරලා එතන ඇත්තටම ගොඩ නැගිල්ලක් තියෙනවා දෙගොල්ලොට සම්බන්ධ වෙන්නේ නැති වෙන්න. ඒ කියන්නේ පළවෙනි වසරේ ළමයි, දෙවෙනි වසරේ ළමයි. ඉතින් තවම පළවෙනි වසරේ ළමයි ගත්තේ නැහැ. මැයි මාසේ තමයි ගන්නෙ. ඉතින් ඒ එතකොට අපි දෙමව්පියොත් කැඳවලා කතා කරලා ඉවරලා ඇමතිතුමාට දන්වන්න තමයි අපි තීරණය කරන් ඉන්නේ.
හොඳයි ගරු ඇමතිතුමාගේ අවධානය යොමු කරන්න.
ගරු කතානායකතුමනි, මේ නරින්දදා ඇතිස මන්තුමා කලින් අහපු ප්‍රශ්නෙට, ඊයේත් පැන නැගුණු ප්‍රශ්නෙට, මීට කලින් විශ්වවිද්‍යාලවල 2008 හැම S3ක් ගත්ත අයව අවම සුදුසුකම් හැටියට යාපනයක් විශ්වවිද්‍යාලයට ඇතුළත් කරලා තියෙනවා. වෛද්‍ය පීඨයට හෝ සයන්ස් එකට යාපනයේ දිස්ත්‍රික්කය 2008-2009
හරි
හොඳයි.
ඒ වගේම මුලතිව් වලින් ආදි වශයෙන් S3ක් තියෙන, C1යි S2යි තියෙන අයත් ඇතුළත් කරලා තියෙන බව කලින් මේකේ සහතික වෙනවා. මට ඒ ලේඛනය ඔබතුමාට දෙන්න පුළුවන්.
දෙවෙනි අතුරු ප්‍රශ්න කරු කතානායකතුමනි, දැන් යුද්ධය අවසන් වෙලා අවුරුදු 6කට පස්සේ තියෙන උසස් පෙළ විභාගයේදී යාපනයේ ශිෂ්‍යයෙකුට වෛද්‍ය පිට ඇතුළත් වෙන්න අවම සුදුසුකම A1 B2. මුලතිව්වල මේ දිස්ත්‍රික්ක පහෙන් අඩුම ගත්තොත් මුලතිව්වල A1 B1 C1. දැන් ඔබතුමාලා ඔය නිර්ණායක හැටියට ගන්නේ යුද්ධය උච්චතම අවස්ථාවට පත්වෙච්ච වෙලාවේ යාපනයේ දිස්ත්‍රික්කේ අර බිම්බෝම්බ මැද්දේ බෝම්බ වැටෙනකොට පාඩම් කරලා වෛද්‍ය පීඩ ඇතුළත් වෙච්ච ළමයගේ S3 පදනමක් කරගෙන අද මේ කොළඹ ඉන්න හරි වෙන කොහේ හරි ඉන්න කෙනෙකුට මුදල් ගෙවලා වෛද්‍ය පීඩ යන අවස්ථාවක් හදනවා. ඒකෙන් මොන සාධාරණද ඔබතුමා කියන්නේ? අර යාපනයේ ඉන්න අන්ත අසරණ ශිෂ්‍යව පෙන්නලා මෙහෙ කිසිම ප්‍රශ්නයක් නැතුව සියලු පහසුකම් සහිතව සල්ලි විතරක් ඉගෙනගෙන හැබැයි උසස් පෙළ සමත් වෙන්න බැරුව ඒ ටික මුදල් වලින් කවර් කරගන්න යන කෙනෙකුට ඒ නිර්ණායක හදන එක සාධාරණයිද? කිල්නොච්චර යාපනයේ රමෙක් පෙන්නලා. ඒ වගේම ගරු කතානායකතුමනි, ඊයේ සභානායකතුමා කිව්වා එංගලන්තේ පෞද්ගලික වෛද්‍යවල ඇතුළත් වෙන්න පුළුවන් කියලා S3. මේ මම ළඟ තියෙන්නේ එංගලන්තයේ බකින්හම් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ නිල වෙබ් අඩවියේ වාර්තාව. මේක තිබෙනවා in the case of applicants offering UK levels they should have obtained before the medical course begins a minimum of grades AAB in A levels AAB including chemistry. ඒ නිසා මේ වෙන වෙන පාරවල් යන්න ඕනේ. අර අසරණ අහිංසක ළමයි පෙන්නලා මේ හරියට සමත් වෙන්න බැරි අර අවස්ථාව හදන්න එපා. ඒක අපි කියන්නේ අඩුතරමේ. ඊට පෙර අවුරුද්දේ අවම වෛද්‍ය පිට සූසුකම් හරි සල්කලා බලලා අවම නිර්ණායක තීන්දුව කරන්න
කියලා. හොඳයි, බොවිතුජිකාරු ඇමතිතුමා
තනායකතුමනි, මම ඒකට කෙටි උත්තරයක්. මම ඒක සාධාරණ කරන්න බැලුවේ නැහැ මන්ත්‍රීතුමා. මම ඔබතුමාට පෙන්නුවේ 2008, 2009, 2010 වගේ වසරවල මේ ප්‍රතිඵලවලටත් ඇතුළත් කරලා තියෙනවා කියලා. ඔබතුමාගේ තර්කය එම වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගැනීම සඳහා අවම සුදුසුකම් නිර්ණායක කීපයක් ඇතුළත් කිරීම සඳහා අනිවාර්යයෙන්ම ඒක සලකා බලලා ඒකට අවශ්‍ය සංශෝධන කරන්න තියෙනවා නම් ඒකට පියවර ගන්නා බව මම සභාවට කියන්න
කැමතියි. හොඳයි ගරු සභානායකතුමා,
රජයේ විශ්වවිද්‍යාලයක් නෙවෙයි ඒක, ඒක ප්‍රයිවට් 100%ක් ප්‍රයිවට්. ඔබතුමාගේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඕක ප්‍රයිවට්. ඕකේ ප්‍රයිවට් මගේ දරුවත් ඕකට ගියා. ඒකයි මම දන්නේ.
හොඳයි.
ඉස ප්‍රයිවට් යුනිවර්සිටි. ඒක ඉතින් ස්ටාර්ට් ස්ටේට් යුනිවර්සිටි. නික
හරි අපි යන් අද පෙන්නේ. දෙවැනි වටය ගරු උදේ ප්‍රභාත් ගමන් පිළම ඇත්තුමා ප්‍රශ්න යනවද පොයින්ට් ඔෆ් ඕඩර් ගරු අධ්‍යාපන ඇමතිතුමා
අරු කතානායකතුනි ඔබතුමා දැම්ම උත්තරේ දෙන්න පුළුවන්ද කියලා මම බිමල් රත්නායක මන්තුමාගේ ප්‍රශ්නෙට ඒ සුදුසුකම ඇහුවයි ඔහු උසස් පෙළ ඉහළින්ම සමත් නිලධාරියෙක් ඒ ශාස්ත්‍රයේ ප්‍රායෝගික දැනුම තියෙන කෙනෙක් ඒ පිළිබඳව එතුමා දැනුවත් කළා එතුමා අරන් තියෙන්නේ අත් වශයෙන්ම ඒ ශාස්ත්‍රයේ තියෙන විශාල දූෂණ සහ බොහෝ දේවල් ඔහු ඒ නිලධාරියන් නිසා තමයි වළක්වා ගන්න පුළුවන් වුණේ ගරු කතානායකතුමා
හොඳයි බොහොම ස්තුතියි දෙවෙනි වටේ ප්‍රශ්න අහනවද ඔව් ගරු බිමල් රත්නායක මහත්තයා පොයින්ට් ඔෆ් ඕඩර්
ගරු ඇමතිතුමා ඔබතුමා
එතුමා කැමති පිළිතුරු දෙන්න ගරු
අධ්‍යාපන ඇමතිතුමා පිළිබඳව ස්තුතිවන්ත වෙනවා නමුත් එතුමාගේ තනතුර බලන්න ව්‍යාපෘති සම්බන්ධීකරණ අධ්‍යක්ෂක මේ ආයතනය මධ්‍යම සංස්කෘතික අරමුදල එතකොට මේක ඉතාම ඉහළ වෘත්තීමය සහ අධ්‍යාපන සුසුකම් තියෙන විශාල පිරිසක් ඉන්නවා එතන මේ තනතුරත් එක්ක තමයි මේ ප්‍රශ්නේ පැන නගින්නේ ඉතින් මොකද අඩු සුසුකම් තියෙන පුද්ගලයන් උසස් පෙළ කියන එක මම කියන්නේ නොසලකාරිද කියලා නමුත් මේ ආයතනයේ ව්‍යාපෘති සම්බන්ධීකරණ අධ්‍යක්ෂ තනතුරකට එවැනි පුද්ගලයෙක් දැම්මාම ඒ ආයතන කඩාගෙන වැටෙනවා කියන එකයි මට කියන්න ඕන කම තිබුණේ ඔබතුමා පිළිතුරු ලබා දී පිළිබඳ
සුසුකම් ගරු අධ්‍යාපන ඇමතිතුමා
ඔබතුමා දන්නවා මධ්‍යම සංස්කෘතික අරමුදල කියන්නේ දූෂිත ආයතනයක්ව තිබුණා කෝටි ගානක ගසා කෑම් හොරකම් කිරීම මේකේ දිගින් දිගටම තිබුණා එතකොට මධ්‍යම සංස්කෘතික අරමුදලේ මම ඒව ගැන වැඩි කියන්නේ නැහැ නමුත් මේ මධ්‍යම සංස්කෘතික අරමුදල ඇත්තටම ආදායම දැන් 100%කින් වැඩි කරන්න පුළුවන් උනේ අපි මණ්ඩලයේ වශයෙන් ගත්ත ක්‍රියාමාර්ග නිසා මොකද ගරු කතානායකතුමනි ඒ නිසා තමයි විහාරස්ථාන දහසකට ඔය මේ බෙදා හැරීම් කරන්න පුළුවන් උනේ මේ තුම් මේ නිලධාරියා කියලා තමයි ඔන්ලයින් ටිකට් ක්‍රමේ හඳුන්වා දුන්නේ විශේෂයෙන්ම මේ පහුගිය කාලේ ඔය අපි මධ්‍යම සංස්කෘතික අරමුදලට ආණ්ඩුවෙන් සල්ලි දෙන්නේ නැහැ විදේශීය සංචාරකයන්ගෙන් තමයි ඒ ටිකට් පත් වලින් මුදල් සපයා ගන්නෙ ඒවා බස් දෙක තුනක් ආපුවා විදේශීය සංචාරක මේවා එක එක විදිහට ගියේ ආරක්ෂක විධික්‍රම පාවිච්චි කළ මේ අධ්‍යක්ෂීම් තියෙන නිලධාරී මොකද අපි මේ මලියදේ විද්‍යාලයට ගිය සාමාන්‍ය පෙළ හොඳටම සමත් වෙච්ච උසස් පෙළත් හොඳටම සමත් වෙච්ච මේ ශාස්ත්‍රයේ අධ්‍යක්ෂීම් තියෙන නිලධාරී තමයි මේ දාලා තියෙන්නේ අපිට උපාධාරියෙක් දැම්ම කියලා මේ ප්‍රශ්න වලට විසඳුම් නැත්තම් අපිට කරන්න දෙයක් නැහැ ඉතින් පාලක මණ්ඩලයේ අනුමැතියෙන් දාන්න පුළුවන්කම තියෙනවා ඒ වගේ අධ්‍යක්ෂීම් තියෙන නිලධාරී බලන්න ඕනේ මේකේ මේ මධ්‍යම සංස්කෘතික අරමුදල මේ අවුරුදු තුනට වෙලා තියෙන වෙනස්කම් ආදායම් ඉපීම් ගසා කැම් නැවැත්වීම් මේ පිළිබඳව මම හිතන්නේ ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලා
සිටිනවා හොඳයි බොහොම ස්තුතියි අපි දෙවෙනි වටය ගරු උදේ ප්‍රභාත් ගමන් පිළ මැතිතුමා ප්‍රශ්න අහනවා ගරු ප්‍රධාන සංවිධායකතුමා
අක්කල් ඉල්ලා තිබෙනවා
හොඳයි එජනි හරි හය ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා ඔපොසිෂන් ප්‍රශ්න එනිබඩි ආස්කින් දැට්
සභාගත කරනවා
හොඳයි ප්‍රධාන කටයුතු ආරම්භයේදී යන විෂය අංක 1 පාර්ලිමේන්තුවේ සභානායකතුමා
ඇයි මූ අයිටම් 1 සර්
සභාව එක්කද
හායි
විෂය අංක 2 පාර්ලිමේන්තුවේ සභානායකතුමා
ඇයි මූ අයිටම් 2 සර්
සභාව එක්කද
හායි
ප්‍රධාන කටයුතු අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති ආයතනික පිළිබඳ අමාත්‍ය ගරු රයිල් නිකුන්සි මහතා කෙරෙහි විශ්වාස බංගවත්තේ පිළිබඳ යෝජනාව ඉදිරිපත් කිරීමට ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා
ගරු කතානායකතුමනි අද දින ගරු අග්‍රාමාත්‍ය හා ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙහි විශ්වාස බංගත්වයක් ඇති වී තිබෙන යෝජනාව අත්සන් තබන ලද සියලු මන්ත්‍රීතුමන්ලා වෙනුවෙන් මේ අවස්ථාවේදී ඉදිරිපත් කරනවා. ඒ වාගේම ඉදිරිපත් කරමින් මම සඳහන් කරන්නට කැමති මේ යෝජනාවේ ප්‍රධාන වන්නේ විශ්වාසය බංගත්වයට පත්වීමයි. There is no confidence in the Prime Minister. Whether the House has confidence in the Prime Minister or not is a very serious issue. පළවෙනියෙන් සඳහන් කරන්න කැමති අපේ රටේ වර්තමාන ආණ්ඩුව පළමු වරට ප්‍රධාන වශයෙන් දිවුරුම් දුන්නේ ජනවාරි මාසේ 8 වෙනිදා. ජනවාරි මාසේ 8 වෙනිදා දිවුරුම් දීමෙන් පසු අපි දන්නවා අග්‍රාමාත්‍යතුමාගේ යටතට මධ්‍යම බැංකුව පත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වුණා. මධ්‍යම බැංකුවේ අධිපතිවරයා හැටියට අර්ජුන මහේන්ද්‍රන් නැමැති සිංගප්පූරු පුරවැසියාව පත් කිරීම සිදු වුණා. ශ්‍රී ලංකාවේ මධ්‍යම බැංකුව අප රට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව විදේශිකයෙක්ගේ අතට පත් කිරීම මහා බැංකුවක් රටක තියෙන එකයි. බැංකු ඕන තරම් තියෙන්න පුළුවන්. මහා බැංකුවක්කට තිබෙන වගකීම පමණක් නොව මහා බැංකුවේ අධිපතිවරයා හැටියට මුළුමහත් ආර්ථිකයට හා මූල්‍ය ක්‍රමයට කරන්නට පුළුවන් බලපෑම ඉතාම දැවන්ත බලපෑමක් බව අපි කවුරුත් මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමතියි. ඇයිද පාර්ලිමේන්තුව මූල්‍ය තත්ත්වය සාකච්ඡා කරන්න ව්‍යවස්ථාවේ බලය පවරා තිබෙන්නේ? පාර්ලිමේන්තුව මහජන නියෝජිතයන්ගෙන් සමන්විත වන නිසා. පාර්ලිමේන්තුව මූල්‍ය ප්‍රතිපාදන මූල්‍ය පාලනය පිළිබඳ ප්‍රධාන වගකීම මෙහෙවන නීතිමය බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. මේ බලය අනුව අපේ රටේ ආණ්ඩු ගණනාවක් තුළ අපි ඇතිකර තිබෙන විශ්වාසය මූල්‍ය ක්‍රමයට සහ පක්ෂපාතීත්වය මූල්‍ය ක්‍රමයේ ප්‍රධානියා ශ්‍රී ලංකාවේ පුරවැසියක් වීමෙන් ඇති බැඳියාව හා කටයුතු කිරීමේ වගකීම උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකා මහා බැංකුව අග්‍රාමාත්‍යතුමාගේ යටතට ගැනීම සිදු වුණා. මුදල් ඇමතිවරයාගේ යටතේ තිබෙන මහා බැංකුව ප්‍රධාන වශයෙන් නිර්දේශ කිරීම හා සම්බන්ධ කටයුතු එසේ ඉවත් කිරීමෙන් අර්ජුන මහේන්ද්‍රන් මහතා සිංගප්පූරු පුරවැසියෙක් මහා බැංකුවේ අධිපතිවරයා හැටියට පමණක් නොව ඒ සමගම ඇතිවන මූල්‍ය මණ්ඩලයේ සභාපතිත්වයත් ඔහුට පැවරුවා. මේ ප්‍රධාන හා ජාත්‍යන්තර බැඳියාවන් ක්‍රියාත්මක කරන මුළුමහත් රටේ ආර්ථිකයට බලපාන මේ වගකීම පවරන ලද පුද්ගලයා කිසිම රටේ පිළිගත් සම්මතයකට කටයුතු නොකරන පුද්ගලයෙක් බව දැනගනිමින් කටයුතු කිරීමට නිර්දේශ කරපු වගකීම ගරු අග්‍රාමාත්‍යතුමා විසින් දැරුවා. ඒක හංගන්න දෙයක් නැහැ. අගමැතිතුමා මේ සභාවේදී පිළිගෙන තියෙනවා. අගමැතිතුමා නිර්දේශ කළා තමයි අර්ජුන මහේන්ද්‍රන් මහතා පත් කර දෙන්නේ. ඒ පිළිබඳ වගකීම අග්‍රාමාත්‍යතුමාට පැවරේ. අග්‍රාමාත්‍යතුමා නිර්දේශ කරපු පුද්ගලයා කෙරෙහි ඇති විශ්වාසය හා ඒ පිළිබඳ ඇති බැඳියාව මත ඔහු විසින් රටේ මූල්‍ය ක්‍රමයට රටේ ඇති කළ යුතු මහා බැංකුවේ කළමනාකරණය නායකත්වයට සම්ප්‍රදායික පිළිගත් සම්මතයන් සියල් උල්ලංඝනය කිරීම අර්ජුන මහේන්ද්‍රන්ට සම්බන්ධ තමාගේ පවුලට අයිති perpetual treasuries ආයතනයට සුවිශේෂ ලෙස මධ්‍යම බැංකුවේ බොන්ඩ් ඉක්විට් කිරීමේදී ඇති කළ වංචාව නිසායි ඔහු ඉවත් කිරීමට දිගටම පරීක්ෂණයක් අපි ඉල්ලලා කටයුතු කරේ. මම ගරු කථානායකතුමනි, අපේ යෝජනාවේ පළවෙනියෙන් කියවෙන්නේ බැඳුම් කර වංචාවක් සිදු කිරීම අරමුණින් සම්මතයට පටහැනිව සම්මතය තමයි මුදල් ඇමති යටතේ තියෙන්න ඕනේ. නමුත් මුදල් ඇමති නොවන අගමැති යටතට මහා බැංකුව මධ්‍යම බැංකුව ගෙනාවා. මධ්‍යම බැංකුවේ අධිපතිවරයාව එසේ පත් කර ඔහු විදේශිකයෙක් ඔහු යටතේ මූල්‍ය මණ්ඩලයේ පත් කර ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නොවූද අපකීර්තිමත් ඉතිහාසයක් ඇත්තා වූද බැඳියාවන අතර ගැටුමක් ඇත්තා වූද conflict of interest බැඳියාවන් අතර ගැටුමක් තමන්ගේ පවුලේ සමාගමකට බොන්ඩ් එකේ සහන දෙන්න තමන්ම විශේෂයෙන් නියෝග දෙන පුද්ගලයෙක් තමන්ට වාසියක් කිරීමට මහා බැංකුව පාවිච්චි කරන පුද්ගලයෙක් මුළු මහත් රටේ ආර්ථිකයට මේ ලෙස ලේ හලාගෙන යන්න ඇති කළ අවිශ්වාසයේ ඛේද වාචකයේ මුළු රටම අද වෙලාගෙන ඉවරයි. රටේ මූල්‍ය ක්‍රමය කෙරෙහි, රටේ මූල්‍ය කේන්ද්‍රීය ආයතනය කෙරෙහි ඇති විශ්වාසය සම්පූර්ණ කඩවි මේ චෝදනාවන් වලට ලක් වී තිබෙනවා. ගරු කතානායකතුමනි, අපේ රටේ මේ ප්‍රශ්නය මතුවෙන්නට හේතු වෙනකොට ඔබතුමා නෙවෙයි කතානායක, ගරු චමල් රාජපක්ෂ මැතිතුමා. ඊළඟට අපි මේ යෝජනාවේ කියනවා මෑත යුගයේ ලෝකයේ සිදු වූ දැවන්තතම මූල්‍ය වංචාවන ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම් කර වංචාවට ඉතා පැහැදිලිව සම්බන්ධ වෙන හේයින් අප මේ යෝජනාව ඉදිරිපත් කරන්නේ. ඒට සම්බන්ධ පුද්ගලයන් නිර්දෝෂී කරන්න බෑ. මේට සම්බන්ධ නිසා අපේ රටේ මුදල් ඇමතිවරයාට පාර්ලිමේන්තුවට ඇවිල්ලා ප්‍රකාශයක් කරලා ඉල්ලාස් වෙන්න සිද්ධ වුණා. රවී කරුණානායක මුදල් ඇමතිට ඉල්ලාස් වෙන්න සිද්ධ වුණා. ඒක ඔබ කාටවත් නැගිටලා නෑ කියන්න බෑ. ඔය ඉල්ලාස් වෙන ප්‍රකාශය අර්ජුන මහේන්ද්‍රන් ගැන හා ඒ ක්‍රියාවලිය ගැන සඳහන් කරන මම ඊට වඩා ඒ කාරණාව කියන්න යන්නේ නෑ කාලේ මදි නිසා. දෙවන්න ගරු කතානායක තුමනි, දීව ගුණසේකර මන්ත්‍රීතුමාගේ නායකත්වයෙන් කෝප් කොමිටිය මේ වංචාව කැඳවා කටයුතු කළා. ඒ කෝප් කොමිටිය කටයුතු කරන්න ඉස්සෙල්ලා මම කැමැති ඉතාම වැදගත් සියලු මන්ත්‍රීවරුන්ට ඉතාම වේගෙන් කියවිය හැකි ලිපියක් අද අයිලන්ඩ් පත්තරේ තියෙනවා. අයිලන්ඩ් මිඩ්වීක් රිවියු බයි සමීන්ද්‍ර ෆනැන්ඩ. මේකේ ද ග්‍රේට් බිට්‍රවල් බිට්‍රේල් අද සෙන්ට්‍රල් බැංක් රොබරි. ගරු කතානායකතුමනි, ජනවාරි 8 ජනාධිපතිතුමා ඡන්දය පැවැත්වෙනවා. ජනවාරි 9 මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ලෙස දිවුරුම් දෙනවා. ජනවාරි 9 රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට දිවුරුම් දෙනවා. ජනවාරි 23 ෆිනෑන්ස් මිනිස්ටර් රවි රෙකමෙන්ඩ්ස් අර්ජුන මහේන්ද්‍රන් ඇස් ගවර්නර් ඔෆ් ද CBSL. ජනවාරි 26 ප්‍රෙසිඩන්ට් සිරිසේන අපොයින්ටඩ් සිංගපෝරියන් මහේන්ද්‍රන් ඇස් ගවර්නර් CBSL. ජනවාරි 26 2015 මහේන්ද්‍රන් මෙට් මිනිස්ටර්ස් රවි කේ කබි රෙච් ඇන් UNP චෑමන් මලිකස් විච ආර් ඇක්සෙප්ටඩ්. There no one will deny. All of you all have accepted that fact, that you all went to the CBSL allegedly to discuss a massive fund requirement of 18 billion rupees. 2027, the first bond scam perpetrated within hours. The top financial sector knew how primary dealer Perpetual Treasuries Limited had carried out the operation in connivance Mahendran, father-in-law of the Arjun Aloysius, owner of PTL. The PTL is fully owned subsidiary of the Perpetual Capital Private Limited, owned by Geoffrey Joseph Aloysius and Arjun Joseph Aloysius. Massive media coverage of the bond scam sent shockwaves through the government, Sirisena Wickremesinghe government, and exposed to the world the biggest fraud that was begun in our country's central bank. March 10th, Honorable Prime Minister, following consultation with Sirisena, appointed three-member committee to probe the issuance of the treasury bonds. The committee comprised Attorney at Law Gamini Pittipana, Attorney at Law Mahesh Kalugampitiya, Attorney at Law Chandima Mendis. It was a pro-UNP committee. 21st of March, the joint opposition made representation to the Speaker, Chamal Rajapaksa, demanding special debate on the bond scam. May 22nd, special subcommittee of COP appointed to probe the February 29, 2015 issuance of the treasury bonds. 13-member subcommittee had the inaugural meeting on the same day under the chairmanship of Honorable Dev Gunasekara. ඉතින් මම ඉල්ලා සිටිනවා මේ දිනේ දවසෙන් දවස මේ සිදුවුණු ක්‍රියාවලිය නීති විරෝධී භාවය නීතිය උල්ලංඝනය කිරීම පිළිබඳ නීතිය පරීක්ෂා කිරීම පිළිබඳ පාර්ලිමේන්තුව මැදිහත් වුණු හැටි කෝප් සභාව පාර්ලිමේන්තුවෙන් දිගුණසේකර දෙවනුව හඳුන් නැති මන්ත්‍රීතුමාගෙන් 2015 මහමැතිවරණයෙන් පස්සේ හා ඒ වාර්තාවල් සියල්ලගෙන් පස්සේ
මන්ත්‍රීතුමා ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට තව විනාඩි 3ක් තියෙනවා පොඩ්ඩක් ප්ලීස් ගරු මන්ත්‍රීතුමාලා සාකච්ඡා කරනවා නම් කරුණාකරලා මේ සභාවට ටිකක් ඩිස්ටර්බ් වෙන පොඩ්ඩක් එළිය සාකච්ඡා කරන්න මෙතන කතාව කිරීම
වනම් ඉක්මනින්ම ඉවර කරන්න
විනාඩි 3ක් තියෙනවා ඔබතුමාට
මේ ලේඛනය මගේ කතාවේ කොටසක් ඇටියට
හොඳයි
මේ දින ටික ඇතුළත් කිරීම සඳහා ගරු කතානායකතුමනි
කතා ගන්න ඕඩර් ප්ලීස් එක අපි මේ සාකච්ඡා විවාදයක් තියෙන කන්නකර විවාදෙට දෙන්න
කතානායකතුමනි
කතා ගන්න
අර කතානායකතුමනි
මේ විවාදයේ ගරුත්වයෙන් කරන්න ඉඩ දෙන්නයි ආසිය ප්‍රොඩ් ඩිස්ටර්බ් අර මන්ත්‍රීතුමල්ලා
අර්ජුනව හම්බෙලා දාවි සිංගප්පූරුවෙන්
කතා කරන්න
ඔව් එයාව සිංගප්පූරුවේ අරන් ගියා මහේන්ද්‍රන් අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවේ ඉන්නේ සිංගප්පූරුවේ යන ආණ්ඩුවේ ඔක්කොම මහේන්ද්‍රන් හම්බ වෙනවා ලංකාවේ උසාවියට මහේන්ද්‍රන් ඕන වෙලා තියෙනවා ලංකාවේ උසාවියට ගෙනල්ලා දෙනවා කියනවා
අර අජිත් පෙරේරලා ගෑනේ
නමුත් සිංගප්පූරුවේ ඉන්න මහේන්ද්‍රන් ගෙන ගන්න අගමැතිතුමාට බෑ මෙන්න තත්ත්වය අපේ රටේ මම ඒ නිසා ඔබතුමාට කියන්නේ මේ කෝප් වර්තාව දෙකින් පස්සේ ගරු කතානායකතුමනි මේ කෝප් වර්තාව අතර 2015 පෙබරවාරි 27 perpetual treasury swishing බිලියන ගාණක් මේ බොන්ඩ් එකෙන් වංචා කිරීම සඳහා ලංකා බැංකුව උපයෝගී කරගත්තා ලංකා බැංකුව මේ බොන්ඩ් එකට මුදල් දුන්නේ කිසිම පිළිවෙතක් අනුගමනය කරලා නෙමෙයි අර්ජුන මහේන්ද්‍රන්ගේ ඕනකමට
ගරු මන්ත්‍රීතුමා තවිනාඩියක්
ඕන පාවිච්චි කරලා මේ යෝධ වංචාව කරලා අදත් මේ යෝධ වංචාව ගැන පියවරක් නැහැ ඊළඟට ජනතාවගේ සේවක අර්ථ සාධක අරමුදලට මේ වංචකයෝ මේ සුරක් බොණ්ඩක වික්කා ඒ වික්ක බොණ්ඩකෙන් පමණක් බිලියන ගාණක් හොරකමට සල්ලි ගත්තා අද වෙනතුරු නඩුවක් නැහැ එතකොට EPF එකේ සල්ලි පාවිච්චි කරා මේ වංචාවට ඊළඟ කාරණේ කරු කතානායකතුමනි මම කියන්න කැමති මේ කාරණා ටික
අවසානයි
සඳහන් කරන්න ඕනේ
අවසාන කරන්න ඔව්
පාර්ලිමේන්තුවේ
අවසාන කරන්න
ඒ නිසා
ඔව්
රාජ් පොලිසිය විසින් නීතිපතිතුමාට මේ ලිපි ගොනුව ගිහිල්ලා බාර දුන්නා නීතිපතිතුමා ලිපි ගොනුව විරුද්ධ කරා අපරාධයක් සිදු කරන බවට පරීක්ෂා කිරීමට එය නැවතා දමා තිබුණා ඊට පස්සේ
හොඳයි
ලිපි ගොනුව සිවිල් කටයුතු කළ හැකිද කියලා තවත් අංශයකට
හොඳයි බොහොම
ස්තුතියි
හරි
මාරු කරා
හොඳයි බොහොම ස්තුතියි හරි පරි හොඳයි ගරු මන්ත්‍රීතුමා ඊළඟට ගරු ඩලස් සලාපෙරුම් මැතිතුමා ස්ථිර කිරීමට හොඳයි බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා හොඳයි
එතුමාට වෙලාව දෙන්න ගරු කතානායකතුමා අපේ වෙලාවෙන් අඩු කරගන්න පුළුවන්
බෙර කරලා දෙන්න ඉවරයි වෙලාව ඉවරයි
එතුමාට තව වෙලාව දෙන්න
යා ෆිනිෂ් ඉවර කරන්නෝ නෑ ඉවර වැඩි ද පොයින්ට් ඔෆ් ඕඩර්
ඒ කෑ ගන්න අය ෆුට් නෝට් කට්ටිය බව දන්නවා ලංකාවම
මොකද පොයින්ට් ඔෆ් ඕඩර් කියන්නේ ගරු මන්ත්‍රීතුමා
මොකද නෑ නෙමෙයි කෑ ගන්න නිත ඔය ඔක්කොම ආගෙන ඉන්නෝ මේ මුළු රටම
මේ බණ්ඩාර මන්ත්‍රීතුමා මොකද පොයින්ට් ඔෆ් ඕඩර්
ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමනි දිනේෂ් ගුණවර්ධන මැතිතුමනි මේක වැදගත් ත්‍රිවිධ ප්‍රශ්නයක් දිනේෂ් ගුණවර්ධන මැතිතුමනි අපි 2008 ඉඳන් බොන් ටික සේරම ගේනවා ඉස්සල්ලාම ඔබතුමාලගේ මන්ත්‍රීතුමාල ටික
පාර්ලිමේන්තුවේ
චන්ද දෙනවා
ආයෙ දැස්නට පයින් ඔබට ගරු අධ්‍යාපනයට පයින් ඔබට මොකද්ද මාද පයින් ඔබට
ගරු කතානායකතුමනි
ඔව් ආජීව දැට් පයින් ඔබට
ගරු හිටපු අමාත්‍යමයන් අහනවා
අද හවස පුළුවන් නම් ඡන්ද 50ක් අරන් පෙන්නන්න.
හොඳයි බුදු. කතා ගන්න ඉවර කරන්න.
ගරු කතානායකතුමනි. ගරු කතානායකතුමනි. ගරු කතානායකතුමනි මේ පොයින්ට් ඔෆ් ඕඩර් ගෙනාවු මන්ත්‍රීලා දෙන්නගෙන් මං අහනවා. පොල්ගෙඩිය රුපියල් 100ට විකුණපු කාලය ලංකාවේ පොල්ගෙඩිය වලට තිබුණද කියලා. ඔබලාගේ ආසන දෙකෙන් ඇති වෙලා තියෙන තත්ත්වේ හැම ගයක්ම විලාප දෙනවා මේ හොරකම හා ආර්ථික අර්බුදෙන් අද පොල් මිල වැඩි කරලා තියෙන മന്ത്രി
විදේශ ගුණාධර මහත්තයා ආසන කරන්ද
ඇත්ත තත්ත්වේ
හරි
මම කියනවා
හොඳයි
මම කියනවා එතකොට මේ නීතිපතිට යවපු ලිපිගොනුවට මොකද වුනේ ලිපිගොනුව ක්‍රියා විරහිත වුණා නීතිපති විශ්‍රාම ගියා අලුත් නීතිපති කෙනෙක් ආවා ඒ ලිපිගොනුවට මොකද වුනේ මේක තමයි අපිට මෙවැනි කාරණා නිසා තමයි මේ
හොඳයි ගරු හැමති ගරු මන්ත්‍රීතුමනි අවසාන කරන වෙලාව අවසාන වෙනවා
හරි ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි 2015 මහා මැතිවරණය පැවැත්වීමට ජනාධිපතිතුමා විසිරුවා හැරීම පිළිබඳ කතාවේ සඳහන් කරා අර්ජුන මහේන්ද්‍රන්ව පත් කරන්න එපයි කියලා මම කිව්වා කියන වචන ටික ජනාධිපතිතුමාට තිබුණ දැනුමක් අර්ජුන මහේන්ද්‍රන්ට බාර දුන්නොත් නරියට කුකුල් කොටුව දුන්නා වගේ තමයි කියලා. එතකොට ඒ චෝදනාව කරමින් පාර්ලිමේන්තුව විසිරුවා හැරියා දියුගුණසේකර වාර්තාව පාර්ලිමේන්තුවට දෙන්න හෙට තිබුණා නම් අද විසිරුවා හැරියා. ඒ තුලින් ආවරණය කරා මේ මහා වංචාව කල්දමමින් මගාරින්න
අවසාන කාණ්ඩ වෙනකල් මන්ත්‍රීතුමා
මහේන්ද්‍රනට ඉඩ දුන්නා.
හොඳයි
මම එනිසා කර කතා
අවසාන කාණ්ඩ අවසාන මයි ගේට් පොයින්ට් ඔෆ් ඉරුණාට දෙන්නම් ඔව්
මට ජූනි මාසේ මම ජූනි මාසේ මේ ප්‍රශ්නය මම ජූනි මාසේ මේ ප්‍රශ්නය ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් ඇහුවා.
අනේ පෙරු මැතිතුමා මොකද පොයින්ට් ඔෆ් ඕඩර්
2015 ජූනි මාස 3 වෙනිදා.
ඔරයිට් හරි මම මට තියෙන ප්‍රශ්නේ තමයි ගරු කතා නැගතිමනි සුමනදාස අමරසිංහ මහත්තයද නැකත හතර දුන්නා විශ්වාස බංගට
නෑ මේ අඩි වෙන්න
හරකෙත්නේ
ඉබරකාන් ගරු මන්ත්‍රීතුමා
නායකතුමනි ගරු කතා නායකතුමනි ඔබ මූණ දෙන්න තත්ත්වය අපිට තේරෙනවා.
ඔව් කියන්න. ඔව්
නමුත් පාර්ලිමේන්තුව ගඳ ගැස්සවලා තියෙන තත්ත්වය ඔබටත් ඒ ගඳ තියෙනවා.
හොඳයි කියන්න.
මේක විතරක් මතක තියාගන්න. මේ වංචාව පිළිබඳ ගඳ අද ලංකාව පුරාසා ලෝකේ පුරා ගිහිල්ලා ඉවරයි. සමර වික්‍රමඅමතිතුමා කියනවා ඊයේ රටට විදේශ ආයෝජකයන් එන්නේ නැහැ කියලා. රටකට විදේශ ආයෝජකයෝ එයිද? මුදල් පිළිබඳ මහා බැංකුවේ ලොකුම වංචාව වෙනකොට රුපියල බාල්දු වෙනකොට මූල්‍ය ක්‍රමයේ අස්ථාවර වෙනකොට රටේ නීතිය කඩා වැටෙනකොට මහජනයාට ජීවත් වෙන්න බැරි වෙනකොට රටක අද අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වයෙන් ඇති වී තිබෙන තත්ත්වය එකයි. ඒ නිසා මම කතාව අවසන් කරන්න
අවසන් කරන්න කොච්චර කාල වෙලා දෙනවද?
ජූනි මාසේ 3 වෙනිදා ගරු කතානායකතුමනි 2015 ජූනි මාසේ වෙන විට අද මේ සභාගර්භයේ නෑ. අමරවීර මන්ත්‍රීතුමත් රාජ් පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් කරා. අමරවීර මන්ත්‍රීතුමා එදා මේ පැත්ත හිට ගිහිල්ලා රාජ් පොලිසියට පැමිණිල්ලක් කරා. අල්ලස් කොමිසමට මේ සම්බන්ධව ගරු නිමල් සිරිපාද සිල්ලා ඇමතිතුමා හන්සාඩ් වාර්තාව තියෙනවා. මේ පිළිබඳ විපක්ෂ නායක හැටියට විශේෂ යෝජනාවක් පාර්ලිමේන්තුවේ ගෙනාවා අපි ඔක්කොම ලැක්ක. ඒ වාර්තාවල් වල ඒ ඉදිරිපත් කරපු කරුණු මත තමයි අද අපි මේ ඔප්පු වෙලා තියෙන මේ භයානක වංචා පිළිබඳ සඳහන්
කරන්නේ.
ඊට පස්සේ ජනාධිපතිතුමාට සිද්ධ වුණා අර්ජුන මහේන්ද්‍ර නායක යලිත්පත් නොකර අලුත් කෙනෙක් පත් කරන්න කියලා රටේ ජනතාව ඒකාපද විපක්ෂය කරන ලද තදබල ඉල්ලීම පරිදි අග්‍රාමාත්‍යතුමා නිර්දේශ කර යවූ අර්ජුන මහේන්ද්‍රන් නොවන
දැන් ඉන්න මහාධිපති කුමාරස්වාමි මහතාව පත් කරා. ඊට පස්සේ මේ වංචාව පිළිබඳ දිගින් දිගටම බඳුලගෙන ආදර මන්ත්‍රීතුමා ඇතුළු අපේ මන්ත්‍රීවරු ප්‍රශ්න කිරීමේ ප්‍රතිඵලය ලෙස ජනාධිපතිතුමාට නීතිපතියන්සෙන් කිසිම දෙයක් වෙන්නේ නැහැ ෆයිල් හංගලා තියෙන නිසා ජනාධිපතිතුමාට සිත වුණා. අග්‍ර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කොමිසම අපත් කරන්න. දැන් ඒ කොමිෂන් වාර්තාවෙන් එළිදරව් වෙලා තියෙනවා අර්ජුන මහේන්ද්‍රන් ශා පර්පචුවල් ට්‍රෙෂරිස් මේ මහා වංචාව කරති වෙන බවත් ඔවුන්ගේ වත්කම් වහා අත්පත් කරගත යුතු බවත් ඔවුන් වත්කම් මේ වංචාවෙන් කරපු ආයෝජන වහාත්පත් කරග යුතු බවත් ඔවුන් අධිකරණය වෙත ගෙන්වා නීතිමය කටයුතු කිරීමට බල කරලා තියෙනවා. දැන් මේ වගේ තත්ත්වයකදී අග්‍රාමාත්‍යතුමා ජ්‍යෙෂ්ඨ දේශපාලඥයේ කැටියට ඔහු පත් කළ අර්ජුන මහේන්ද්‍රන් පත් කිරීමේදී වගකීම ගත්තනම් ඔහු කළ මේ හානිදායක තත්ත්වය ලංකාවේ ආර්ථිකයට මූල්‍ය ක්‍රමයට බැංකු ක්‍රමයට මහ බැංකුවට සහ එහි ප්‍රතිචාරය මුළු මහත් ආර්ථිකය තුළ විනාශ වී තිබෙන මේ තත්ත්වය ගැන වගකිව යුත්තේ අග්‍රාමාත්‍යතුමයි. ඒ නිසයි මේ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට තියෙන්නේ විශ්වාසය දිනාගත හැකි කෙනෙක් අග්‍රාමාත්‍යයට පිළිගැනීමයි සහ ජනාධිපතිතුමාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව විශ්වාසය නැති වුණු තැන ඉවත් කරන්න පාර්ලිමේන්තුවට පුළුවන්. විශ්වාසය අගමැති කරේ නැති වූ තැන විශ්වාස භංගයකින් ඉවත් කළ හැකි. ඒ වගේම වෙනත් කරුණු යටතේ ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට බලය තියෙනවා ඉවත් කරන්න. ඒ ව්‍යවස්ථාවේ තියෙන මම එකින් එක වගන්ති කියවන්න යන්නේ නැහැ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපි විවාදයේ තියෙනකොට මට මතකයි විරුද්ධ පක්ෂයේ නායකත්වය දරන සම්බන්ධන් මැතිතුමාගේ කතාවේද අපි ගත්ත විවාදයේදී එතුමා පැහැදිලිව කිව්වා වංචාවක් කරලා තියෙනවනම් හොරකමක් කරලා තියෙනවනම් රටේ සෙන්ටර් මහා බැංකුවට හානියක් කරලා තියෙනවනම් ඒ ගැන කටයුතු කළ යුතුයි ආණ්ඩුව වගේ කියන්න ඕනි කියලා. අද එතුමා මොනවා කියේද මන් දන්නේ. මම ඉල්ලා සිටිනවා මේ මහා අපරාධය ලංකා පාර්ලිමේන්තුවේ අමුතු අනුමත නොකරන තත්ත්වයකට අපේ සියලුම මන්ත්‍රීවරු එකඟ වෙලා අපේ විශ්වාස භංග යෝජනාවට ඡන්දය දෙන්න කියලා.
හොඳයි.
ඒක කියමින් මම ගරු කතානායකතුමනි 2015 ජූනි මාස 3 වෙනිදා 378 වෙනි හැන්සාඩ් වාර්තාවේ පිටුවේ මම අග්‍රාමාත්‍යතුමාගෙන් appointment of Mr. Arjuna Mahendran as governor of the central bank කියලා අසපු ප්‍රශ්නේ මූලික කරුණු හත කියලා මගේ කතාව
අවසන් කරන්න.
At the time of being appointed the governor of the central bank was Mr. Arjuna Mahendran a citizen of the Republic of Sri Lanka? Is he a citizen of Sri Lanka at present? Question number 2. Question number 3. If he is a citizen of any other country? Question 3. Question 4. Has he made an oath of affirmation to any other country? Remove the loyalty to the Republic of Sri Lanka. 5. Has he made the oath of affirmation required by the laws of the Sri Lanka before embarking upon the duties of the office of the governor of the central bank? 6. Did he have the capacity to take or make the required oath of affirmation in view of any conflicting oath of affirmation to any other country? 7. Does the Honorable Prime Minister agree that there are ample grounds for invoking Section 16C of the Monetary Law, which declares that the governor can be removed if he has done any act or thing which, in the opinion of the president, is manifestly opposed to the objects and interests of the central bank and the constitution of Sri Lanka? These are the question I posed. The Prime Minister answered, but he never answered these key questions I raised. And today, we are in 2018, after 3 years of
public agitation, professionals agitation, parliamentary agitation, reports, commissions. No action has been taken to bring back Arjuna Mahendran to court. The Prime Minister and his government has failed. Prime Minister and government allowed him to leave the country. Aduma Vaseng, Ekavat Karagan Karan Nona Kamak, Agramati Sumasa and Vatibunene, E Tuling, Me Maha Vanchava, Pilimanda, Atikarapu Kishima Kriyavalia, Krishima Kriyavalia Katagata Piavara, Sadarana, Sadarana Twing, Rataho, Ayataneho, E Parliament of Isin. නිර්දේශ කරන ලද වර්තාවල අනුව කටයුතු කරලා නැහැ. දේවැනි අග්‍රාමාත්‍යතුමේ
හොඳයි. ඔව්. හොඳයි ගරුමන්තුමා.
කියනක කියන්න නැතුව අපි කියන්න විශ්වාසයක් නැහැ. ඒ නිසා ඔබතුමා යන විශ්වාසභංගත්වය සාර්ථක කර ගැනීම සඳහා සියලු මන්ත්‍රීවරුන්ට පක්ෂ ભેදයන්ගෙන් තොරව තමුන්ගේ වෙන වෙන යෝජනාවල් තමුන්ට එන්න පුළුවන්. ඒ යෝජනාවල් වලට වඩා මුළු රටම බලන් ඉන්නවා මුළු රාජ්‍ය සේවයම බලන් තියෙනවා මුළු මූල්‍ය ආයතන සහ ජාත්‍යන්තරයේ බලන් ඉන්න ආර්ථිකය කඩාවැටිලා ආරාජික වෙච්චි රටක් බවට පත් වෙලා වැඩ කරගන්න බැරි තැනට ලංකාවම වැටිලා ඒ කනගාටුදායක තත්වෙන් ගොඩ එන්න නම් මේ විශ්වාසභංග යෝජනාවට ඡන්දේ දීලා අදර සවස ඒ විශ්වාසභංග යෝජනාව ජනතාවගේ නාමයෙන් ගෙන මේ යෝජනාව ජයග්‍රහණය කරවන්නට කියලා ආයාචනය කරමි.
නයි බොහෝතුදී ගරු දලසලා පෙරමැතුමා
ගරු කතානායකතුමනි ජාත්‍යන්තර වශයෙන් අතිශයම වැදගත් වන්නා වූ ඒ වගේම ජාතික වශයෙන් ඉතාම ප්‍රයෝජනවත් ඒ වගේම වැදගත් වන්නා වූ දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලැබූ යෝජනාව මම ස්ථිර කරනවා ඒ වගේම එකපද විපක්ෂය වෙනුවෙන් ස්ථිර කරන අතරේ මෙරටේ මිලියන 22ක් වූ මහා ජනතාවගේ හෘද ස්පන්දනය තීරුම් ගන්න හෘද සාක්ෂියට අවනතව කටයුතු කරන මේ සභාව තුළ ඉන්න සීලම මන්ත්‍රීවරුන්ගෙන් ඊට පක්ෂව ඡන්දය පාවිච්චි කරන්නයි කියලා ඉල්ලා සිටමින් මම මේ යෝජනාව ඉතාම ගෞරවයෙන් ස්ථිර කරනවා
අර ලක්ෂ්මන් කෙරියල්ල මැතිතුමා ඔබතුමාගේ විනාඩි 10ක් තියෙනවා
ගරු කතානායකතුමනි මම මගේ මිත්‍ර දිනේෂ් ගුණවර්ධන මැතිතුමා බොහොම අමාරුවෙන් යාළුවට විරුද්ධවද කතා කරුවා බොහොම අමාරුවෙන් එතුමාගේ වෙනද තිබ්බ ස්වරය අද තිබ්බේ නැහැ මං හිතන්නේ විවාදය පටන් ගන්නකොටම හුලම් බැහැලා උලම් බහැලා ගරු කතානායකතුමනි ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍ය ධූරය බාරගත්ත හැම අවස්ථාවකම කෝප් කමිටුවේ සභාපතිකම දුන්නේ විපක්ෂයට එතුමා 2002 අගමැති වෙලා ඉන්න කාලේ එතුමා ජේරාජ් ෆර්නැන්ඩෝ පුල්ලි මැතිතුමා කෝප් කමිටුවේ සභාපති හැටියට පත් කෙරුවා පළවෙනි වතාවට දණ්ඩිකා මැතිනිය මහින්ද රාජපක්ෂ මැතිතුමා රටපාලනය කරපු අවුරුදු 20ම කෝප් කමිටුවේ සභාපති කම දැරුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරේ. නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා අලුත් ආදර්ශයක් දෙමින් 2002 එතුමා අගමැති වුණයින් පස්සේ යහපාලන ආණ්ඩුවේ අගමැති වුණයින් පස්සේ කෝප් කමිටුවේ සභාපති ධුරයට පත් කෙරුවේ විපක්ෂයේ මන්ත්‍රීවරේ. එපමණක් නෙවෙයි මේ පාර්ලිමේන්තුව තුළ ඕවර්සයිට් කමිටි සති කළා. වෙනද උපදේශක සභාවට එන්නේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් මූලාසනේ ඉන්නේ. නමුත් ඒ වෙනුවට ඕවර්සයිට් කමිටි සදලා ඒ ඕවර්සයිට් කමිටි ඉස්සලා සභාපතිකම් ආණ්ඩු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට ලබා දුන්නා. දෙපැත්තටම මේකේ අරමුණ ඌයේ ආණ්ඩුවට හංගන්න දෙයක් නැහැ කියන විශ්වාසය මත. දැන් මේ බැඳුම් කර සිද්ධිය ආවයින් පස්සේ කෝප් කමිටිය ගරු අගමැතිතුමා පත් කරපු කෝප් කමිටිය ජනතා අභිවෘද්ධි පෙරමුණ මන්ත්‍රීවරයා සභාපති දින ගණනක් දින මං හිතන්නේ 150ක් විතර මේක පරීක්ෂා කෙරුවා වාර්තාවක් දුන්නා නමුත් අගමැතිතුමාගේ නම ඒ වාර්තාවේ කිසිම තැනක සඳහන් වෙන්නේ නැහැ ඔහු මේ සිද්ධියට සම්බන්ධයි කියලා කිසිම තැනක සඳහනක් නැහැ. එතකොට කොහොමද විශ්වාස භංගයක් ගේන්නේ? පාර්ලිමේන්තුවේ සකස් කරන ලද කෝප වාර්තාවෙන්ම ගරු අගමැතිතුමා ගැන වචනයක් සඳහන් වෙන්නේ නැත්තම් තමුන්නාන්සේලා කොහොමද විශ්වාස භංගයක් ගේන්නේ? ඊට පස්සේ ජනාධිපතිතුමා ජනාධිපති කොමිසමක් පත් කෙරුවා. ඒ කොමිසමත් මං හිතන දින 100ක් විතර නඩු විභාග කෙරුවා. ඒ කොමිෂන් වාර්තාවේවත් ගරු දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා කෝප් කොමිටියෙන්වත් ජනාධිපති කොමිසමෙන්වත් ගරු අගමැතිතුමාගේ නම කිසිම සඳහනක් නැහැ. ඉතින් අන්න එම නිසා තමයි ගරු කතානායක තිබුණි මේ විශ්වාස භංග යෝජනාව පුස්සක්. මොකද කෝප් කොමිටියෙන්වත් ජනාධිපති කොමිසමෙන්වත් ගරු අග්‍රාමාත්‍යතුමා වැරදි කාර්යයක් කළා නෑ. ඕකෙන වචනයක්ව සදාන් වෙන්නේත් අනිත්ක ගරු අගමැතිතුමා බලන්න. එතුමාට කොමිසමට යන්න ගරු කතානායක තිබුණි. එතුමාට එන්න කිව්වේ නෑ. නමුත් බලන්න කොමිසමේ සභාපති කියනවා නොවැම්බර් මාස 21 වෙනි අඟහරුවාදා අගමැතිට කොමිසමේ ප්‍රසාදය. මේ කොමිසමේ සභාපති කියන්නේ පැමිණීම අනිවාර්ය නොවුවත් දිවුරුම් ප්‍රකාශ දී තිබියදීත් අගමැතිගේ පැමිණීම විශේෂයි. අගමැතිව සාක්ෂි දෙන්න ගියා කැමැත්තෙන්. ඔව් බෑ කිව්වේ නෑ. කොමිසමේ සභාපති කියනවා මෙහෙම, කොමිසමට අවශ්‍ය කරනු ලබන පැහැදිලි කිරීම සිදු කර ගැනීම සඳහා අගමැතිතුමා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී කොමිසම ඉදිරියේ සාක්ෂි දීම සම්බන්ධයෙන් කොමිසමේ ස්තුතිය අගමැතිතුමා වෙත පළ කරන බව කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේටි චිත්‍රසිරි මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළේය. අගමැතිතුමා වෙත කොමිසම විසින් යොමු කරන ලද ප්‍රශ්න සඳහා එතුමා දිවුරුම් පෙස්සමක් කොමිසම වෙත පිළිතුරු ලබා දී තිබුණු බව පැවසූ විනිසුරු චිත්‍රසිරි මහතා අගමැතිතුමාට යොමු කර තිබුණු 28 වැනි ප්‍රශ්නයට අදාළ නිරුළු කර ගැනීම සඳහා තාත්‍රස් කීපය 20ක් සම්බන්ධයෙන් පැහැදිලි කිරීම. එතුමා කැමැත්තෙන් ගියේ. එතුමා අහලා තියෙන ප්‍රශ්න ඔක්කොටම උත්තර දුන්නා. එතුමාට උඩ යන්න නැති වෙන තිබ්බා. කොයි අගමැතිවරයාද මං අහනවා. අවුරුදු 20ක් කටපාඩම් කෙරුවා. පොදු ජන එක්සත් මෙතුමුණයි මහින්ද රාජපක්ෂ මහත්මයා. කොයි අගමැතිවරයාද කොමිසමට කියලා සාක්ෂියක් දුන්නේ? කොයි අගමැතිවරයාද ගියේ? තම එහෙමත් කියන අගමැතිතුමා තම වටිනා කාලය කැප කරමින් කොමිසමට සහාය දක්වමින් අදාළ ප්‍රශ්නවලට දිවුරුම් ප්‍රකාශ මගින් පිළිතුරු සැපයමින් නිරුව කර ගැනීම සඳහා පැමිණීම කොමිසමේ විශේෂ ස්තුතිය. දිගින් දිගට කොමිසම අපේ ගරු අගමැතිතුමාට ස්තුති කෙරුවා. ඉතින් ඒකයි මම කියන්නේ. කෝප වාර්තා පැමිණිතුමා වැරදිකාරයා වෙලා නැහැ. එතුමා ගැන වචනයක්වත් නැහැ. ජනාධිපති කොමිසමුත් නැහැ. එතකොට කොහොමද මේ විශ්වාස භංගයක් යෝජනාවක් ගේන්නේ? කොහෙද එතුමා වැරදිකාරය කළා තියෙන්නේ? කොයි මණ්ඩලයේද? ඒ වගේම අගමැතිතුමා ප්‍රශ්න 48ටම පිළිතුරු දීලා තියෙනවා දිවුරුම් පෙස්සම් හරහා. මේ දිවුරුම් පෙස්සම් කේවයින් පස්සේ කොමිසම තේරුම් ගත්තා. ඇත්ත වශයෙන්ම අගමැතිතුමා මේ සිද්ධියට කිසිසේත්ම සම්බන්ධ කරන්නේ නැති බව. මගේ මිත්‍ර දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ඔබතුමා අර්ජුන මහේන්ද්‍රන්ගේ පත්වීම ගැන කතා කරුවා. මම ඔබතුමාට කියවනවා කොමිසම අර්ජුන මහේන්ද්‍රන් ගැන කියපු දේ. මිස්ටර් අර්ජුන මහේන්ද්‍රන් අපොයින්ටඩ් නෑ මේ කොමිසම කියපු දේ. මම මේ කියන්නේ කොමිසම කියපු දේ.
කොමිසම සභානායකතුමාට විනාඩි 3ක් දෙන්න. You have 3 more minutes.
අර්ජුන මහේන්ද්‍රන් මැතිතුමාගේ පත්වීම නීතියට පටහැනි පත්වීමක් නෙවෙයි කියලා මේක මේ කොමිෂන් එක කියන්නේ මම නෙවෙයි.
වළංගුපත්
කොමිෂන් එක මේ කොමිෂන් එක කියලා අහගෙන ඉන්න පොඩ්ඩක්. මිස්ටර් අර්ජුන මහේන්ද්‍රන් was appointed the governor of the CBSL on 23rd January 2015.
And thus the appointment of Mr. Mahendran was made before the period of our mandate commenced. And we have no jurisdiction to determine the merits and demerits of that appointment. Avasar vasen kiyenawa. In these circumstances, the question of whether or not the fact that Mr. Mahendran was not a citizen of Sri Lanka precluded from him being appointed governor of the CBSL was not a question of law. Eka niti tarkayan neme. O Lankawe poru wasiyenda nadda kiyana eka niti tarkayan neme. Instead it was me commission eka kiyanne. Me commission eka. ඔබතුමාට මම කියන්නේ මේ කමිෂන් එක කියන එක
ඔබතුමාගේ වෙලාව ගරු මන්ත්‍රීතුමා ඇමතිතුමා තව වෙලා විනාඩි දෙකක් තියෙනවා ඔව්
එතකොට ගෝඨාභය රාජපක්ෂ ඇමරිකා පුරවැසිය නෙවෙයිද ගෝඨාභය රාජපක්ෂ දැන් ලෙවකකා යන්නේ දැන් ලෙවකකා යන්නේ දැන් ගෝඨාභය රාජපක්ෂ ලෙවකකා යන්නේ ඇමරිකාවේ පුරවැසියෙක් නේද අනේ නිකන් ඉන්න
හොඳයි ගරු සබනායිතුමා කියන්න
ගරු I'll take 2 minutes sir
තමයි ගරු සබනායිතුමා තව විනාඩි You are taking additional time?
Yes.
කොච්චරද?
Another 2 minutes more.
2 minutes, yeah, okay.
එතකොට දිගන සිද්ධිය ගැන මේ අවසාන මොහොතේදී මේ විශ්වාස භංග යෝජනාවේ ඉදිරිපත් කළා තියෙනවා. කවුද අද දිගන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තේ පොහොට්ටුවේ මන්ත්‍රීවරු? ආන්නේ. පොහොට්ටුවේ මන්ත්‍රීවරු. 6 දෙනෙක් මේකට 6 දෙනෙක් සම්බන්ධයි. දැන්ට 3 දෙනෙක් අත්අඩංගුවට වරාග ඉන්නවා. පොහොට්ටුවේ මන්ත්‍රීවරු. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිටිපස්සෙන් මේක උදව් කරුවා උදව් කරුවා ඔබතුමා නෙමෙයි ආ ඔබතුමා නෙමෙයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙන්නෙක් උදව් කරුවා ඔබතුමා නෙමෙයි මොකද ඔබතුමාගේ නාවලෙ පිටි ගන්නවා ආ දසාකි අපි සාකි අපි ලබාගෙන කටයුතු කරනවා අන්නේ අන්නේ මෙසා ගරු ඇත්ත වශයෙන්ම මම කියන්න ඕන පොලිසියෙන් අඩුපාඩුව සිද්ධ වුණා පොලිසිය දැනගෙන හිටියා ගරු කතා නායකතුමනි මේ සිද්ධිය වෙන්නේ දවස් දෙකකට කලින් පිටස්තර පුද්ගලයෝ මාන්නුරට ආපු බව පොලිසිය දැනගෙන හිටියා. මම දුර්ගතණයෙන් කතා කරලා පොලිසියට කිව්වා මේ වගේ පුද්ගලයන් ඇවිල්ලා ඉන්නවා. මෙයාගෙන සෝදිසියෙන් ඉන්න කියලා. නමුත් පොලිසිය ක්‍රියා කෙරුවේ නැහැ. සමහර පොලිස් ස්ථානවල අය හුඟක් මහන්සි වුණා. සමහර අය අහක බලන් හිටියා. ඒක ඇත්ත. අන්න එම නිසා ඒක අපි පිළිගන්නවා. නමුත් මේ සිද්ධිය පත්තු කෙරුවේ පොහොට්ටුවේ මන්ත්‍රීවරු කියන එක මම නිර්භයව මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. ඒ වගේම මගේ කතාවට අදාළ ලිපි ගණනාවක් සභාගත කිරීමට ඔබතුමාගේ අවධානය යොමු කරමින් මගේ වචන සල්පේ
නෑ බොහොම ඉස්සුජී